ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමඟ sbs.com.au/sinhalese.
දැන්ෙමනම් සුපුරුදු පරිදි අපි කාල වේලාව වෙන් කරගන්නේ ශ්‍රී ලංකාවේ තත්විති පිළිබඳව කතා බහ කරන්න සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම සඳහා. ශ්‍රී ලංකාවේ සිට මේ වෙනකොට සුපුරුදු ලෙසින් සූදානමින් සිටින තොරතුරු විග්‍රහයට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. සබෝදාසනක් ආයිබෝන් මනෝජ්.
සබෝදාසනක් ආයිබෝන් දිලුක්ෂි.
අදින් ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 46 වෙනි සැසිවාරය පිළිබඳව අපි මුලින්ම අවධානය යොමු කරමු. අදින් ආරම්භ වන මේ 46 වෙනි සැසිය මාර්තු මාසයේ 23 වෙනිදා දක්වා පවත්වෙනවා. අපිට ආරංචි වන විදිහට හෙට දවසේදී ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් කරන්නට නියමිතයි. අපි දන්නවා මේ වෙනකොට ඇමරිකාවත් සමග ඒකාබද්ධව ගෙනාපු යෝජනාවලියට ශ්‍රී ලංකාවේ තිබුණු එකඟතාව ඉවත් කරගත්තයින් අනතුරුව ශ්‍රී ලංකාවේ මේ වෙනකොට තියෙන මතය ස්ථාවරය වත්මන් රජයේ ක්‍රියාදාමය මොනවද ඒ සඳහා තියෙන සූදානම් කියන කාරණාව පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙලා තියෙන කාලවකවානුවක්. අපිට මොනවද ශ්‍රී ලංකා රජයේ පැත්තෙන් ශ්‍රී ලංකා පැත්තෙන් ඇහෙන මනෝජ්?
ඔව්, දැන් මානව හිමිකම් මහකොමසාරිස්වරිය ලංකාවට ඉදිරිපත් කරපු චෝදනා පත්‍රයේ ප්‍රධාන කාරණා කීපයක් තිබුණනේ. එකක් තමයි ශ්‍රී ලංකාවේ හමුදා ප්‍රධානීන් සම්බන්ධයෙන්, ඒත් එක්කම ජනාධිපතිවරයා පත් කරපු ඇතැම් පත්කිරීම් සම්බන්ධයෙන් මේ වගේ කාරණා කිහිපයක් අරඹයා චෝදනා මාලාවක් ඉදිරිපත් කරලා තිබුණා. මේ සියල්ල ප්‍රතික්ෂේප කරන්න ශ්‍රී ලංකා රජය මේ වන විට තීරණය කරලා තියෙනවා. ශ්‍රී ලංකාව යුද අපරාධ සිදු නොකරපු බව තරයේ මානව හිමිකම් මහකොමසාරිස්වරයට සඳහන් කරන්න දිනේෂ් ගුණවර්ධන විදේශ කටයුතු ඇමතිවරයා ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ හෙට සමුළු අමතද්දි ඒ කටයුත්ත කරන්න සූදානමින් ඉන්නවා. මීට කලින් ලංකාව ලිඛිතවම චෝදනාවන් වලට එකඟ නොවන බව මානව හිමිකම් මහකොමසාරිස්වරයට දන්වලා තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් ලංකාව මොකද්ද කරන්න කියලා සාකච්ඡා කරන්න සාකච්ඡාවට කිහිපයක්ම ලංකාවේ තිබුණා. අගමැතිවරයා ආගමික නායකයින් හම්බ වුණා, ඊට පස්සේ පක්ෂ නායකයින් හම්බ වුණා GLPD සමිතිවරයාගේ නිවසේදී. ඒ අවස්ථාවට බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා, දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල, ඩීව් ගුණසේකර කියන අමාත්‍යවරු, අතාවුල්ල මන්ත්‍රීවරයා, මේ වගේ පක්ෂ නායකයෝ පිරිසක්ම එකතු වුණා. ඔවුන් එකහෙලාම කිව්වේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ වාර්තාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන්න ඕන. ඇය මේ චෝදනා කරලා තියෙන ස්වාධීන රටකට අභ්‍යන්තර කටයුතු වලට මැදිහත්වීමක් සිද්ධ කරලා තියෙන්නේ කියලා සඳහන් කරා.
මේට අමතරව රටවල් 6ක් එකතු වෙලා තවත් යෝජනාවලියක් ගෙනලා තිබුණා ශ්‍රී ලංකාවට එරෙහිව. එක්සත් රාජධානිය කැනඩාව, ජර්මනිය, මැසිඩෝනියාව, මොන්ටිනීග්‍රෝ සහ මලාවි කියන රටවල් 6 එකතු වෙලා තමයි මේ අලුත් යෝජනාවලිය ගෙනල්ලා තියෙන්නේ. මේ යෝජනාව මගින් මොනවද ඉදිරිපත් කළ තියෙන කාරණා?
විශේෂයෙන්ම ලංකාවේ සංහිඳියාව වගවීම, මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම, මේ කාරණා ඇතුළත් කරලා අලුත් යෝජනාවක් තමයි මේ රටවල් මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔවුන් යම් සාධනීය කාරණා කීපයක් කරෙහි ප්‍රසාදේ පළ කරලා තියෙන මේ යෝජනාවෙන් අපිට දැනගන්න තියෙන විදිහට යටිතල පහසුකම් ගොඩනැගීම, බිම්බෝම් බයින් කරන කටයුත්ත, නැවත ඉඩම් ලබා දීම, අභ්‍යන්තර අවතැන් වූ අය නැවත පදිංචි කිරීම, මේ කාරණා සම්බන්ධයෙන් ලංකාව, ලංකාවේ රජය යම් ප්‍රගතියක් ලබලා තියෙනවා. ඒ ප්‍රගතිය අගය කරනවා. ඒ වගේම රට තුළ තිරසාර සාමයක් ඇති කරන්න, ඒ වගේම යුද්ධයෙන් සිද්ධ වෙච්ච හානි තව බොහෝ දේ පිළිසකර කළ යුතුයි කියන කාරණාව මේ රටවල් යෝජනා කරනවා. එතකොට කරපු ඇතැම් කාරණා පිළිබඳව ඔවුන් අගය කිරීමක් කරන අතරේ කළ යුතු කාරණා පිළිබඳව තමයි ඔවුන් අවධානය යොමු කරලා තියෙන්නේ. ඒ හින්දා ලංකාව ගැන කවුරුටත් අඛණ්ඩව සලකා බැලීම වැදගත් කියන කාරණේ මේ රටවල් සිද්ධ කරලා තියෙනවා. ඔබ කිව්වාගේ එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනීග්‍රෝ සහ මලාවි කියන රටවල් ඒකාබද්ධව තමයි මේ යෝජනාව ගේන්න බලාපොරොත්තු වෙන්නේ.
ඊට අමතරව අපිට අහන්නට ලැබෙනවා මේ TNA එක නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී M.A. සුමන්තිරන් යම් අදහසක් පළ කරලා තියෙනවා මේ ජාත්‍යන්තරය සම්බන්ධ කරගත යුතුයි කියලා ශ්‍රී ලංකාවේ මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන්. අපි කැමති ඒ මහතා සඳහන් කරපු කාරණා පිළිබඳවත් ටිකක් අවධානය යොමු කරන්න.
ඔව්, සුමන්තිරන් මන්ත්‍රීවරයා කියලා තියෙනවා මේ බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කියලා තියෙනවා රටවල් කිහිපයක් අලුත් යෝජනාවක් ඉදිරිපත් කරනවා කියලා. මේක මොන වගේ යෝජනාවක්ද කියලා අපි දන්නේ. නමුත් ලංකාව ඇතුලේ වගවීම සහ සංහිඳියාව සම්බන්ධයෙන් තමයි මේ යෝජනාව සම්මත වෙලා තියෙන්නේ. ඒ කාරණා දිහා බලලා ජාත්‍යන්තර මට්ටමේ යෝජනාවක් සම්මත වෙන්න ඕන කියන මතයේ Taman ඉන්නවා කියන එක තමයි සුමන්ත්‍රණ මන්ත්‍රීවරයා කියලා තින්නේ anuun කියනවා. මානව හිමිකම් කවුන්සිලයේදී ජාත්‍යන්තර යෝජනාවක් අවශ්‍ය බව, ඒක ඔවුන්ගේ අදහස බව දෙමළ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් සුමන්ත්‍රණ මන්ත්‍රීවරයා කියලා තියෙනවා.
දැන් බ්‍රිතාන්‍යා කියලා තියෙනවා රට කීපයක් යෝජනාවක් ඉදිරිපත් කරනවා කියලා. ඒක මොන ආකාරයට තියෙ කියලා අපිට තාම දන්නේ නැහැ. නමුත් ශ්‍රී ලංකාව තුළ accountability and reconciliation ගැන තමයි මේ යෝජනා දැනටවත් සම්මත වෙලා තියෙන්නේ. ඒක දිහා බලලා ජාත්‍යන්තර මට්ටමේ යෝජනාවක් සම්මත වෙන්න ඕනේ කියන ස්වරය අපි ඉන්නවා.
දැන් අපි දකිනවා මේ සෑම අවස්ථාවකදීම ජිනීවා මේ මානව හිමිකම් කොමිසමේ යම් යම් සැසිවාර තියෙනකොට ඒ හා සම්බන්ධව උතුරේ යම් යම් ක්‍රියාදාම සිදු වෙනවා. උද්ඝෝෂණ පැවැත්වෙනවා, ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වෙනවා, යම් නියෝජිත කණ්ඩායම් ජිනීවා වෙත යනවා, යම් යම් සාක්ෂි දත්ත ඉදිරිපත් කරනවා. විශාල උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වුණා කියලා අපිට ආරංචි වෙනවා අතුරුදන් වූවන්ගේ ක්‍රියාකාරීන් එකතු වෙලා. එතනදි මොනවද සිද්ධ වෙලා තියෙන්නේ?
ඔව්, මේ උතුරු නැගෙනහිර පළාත්වල අතුරුදන් වෙච්චි අයගේ ඥාතීන් කළු ඇඳුම් ඇඳගෙන කිරිනොච්චේදී විරෝධතාවක නිරත වෙලා තියෙනවා. මානව හිමිකම් කවුන්සිලයේ 46 වෙනි සැසිවාරය අද පටන් ගන්නෙ. එහෙම තියෙද්දි ඊයේ දවස් තමයි මේ කටයුත්තට උන් මුල පුරන්නේ. මේ අය කියන්නේ යුද්ධ කාලේ අතුරුදන් වෙච්ච අය හොයලා දෙනවා කියලා තමන් උපවාසයක් ආරම්භ කළා හොයලා දෙන්න කියන එක සම්බන්ධයෙන්. ඒ වගේම විරෝධතා පවත්වනවා. මේ විරෝධතාවලට අවුරුදු 4ක් ගත වෙලා තියෙනවා. ඒ කොහොම වුණත් යුද්ධ කාලේ අතුරුදන් වෙච්ච අයගේ ගැටලුව දේශීය යාන්ත්‍රණයක් කරහා විසඳලා දෙන්නේ නැහැ කියන කාරණයක් දැන්නෝ. ඒ හින්දා ජාත්‍යන්තර මැදිහත් වීමක් අවශ්‍යයි කියන එක, මේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල අතුරුදන් වෙච්ච අයගේ ගැටලුවට සිර විසඳුමක් ලබා දෙන්න අවශ්‍යයි කියන එක මේ අය දිගින් දිගටම ඉල්ලනවා. ඔවුන් අතුරුදන් වෙච්ච අයගේ ඡායාරූප ප්‍රදර්ශනය කරලා කළු ඇඳුම් බැඳලා කිල්නිච් නගරේ ගමන් කරන අතර තමයි මේ විරෝධතාවයේ නිරත වුණේ. ඔවුන්ගේ අවධානය මේ මානව හිමිකම් කවුන්සිලයේ අවධානයට ලක් කිරීම ප්‍රධාන උත්සාහයක් වෙලා තියෙනවා. දැන් අද මේ සමුළුව ආරම්භ වෙද්දී ඊයේ දවස් තමයි මේ කටයුත්තට ඔවුන් දායකත්වය ලබා දෙන්නේ.
හොඳයි, දැන් අර සුපුරුදු පරිදි මේ මානව හිමිකම් සැසිවාර යනකොට මේ ශ්‍රී ලංකා යුද හමුදා විසින් යුද්ධයේ අවසාන භාගයේදී මානව හිමිකම් කඩකලා කියන චෝදනාව විවිධ ස්වරූපයෙන් ඉදිරිපත් කරන කැපී පෙනෙන පුද්ගලයන් කිහිප දෙනෙක් සිටිනවා. එක්කෙනෙක් ශිවාජි ලිංගම් මන්ත්‍රීවරයා, අනිතක උතුරු පළාතේ හිටපු මහා ඇමති විග්නේශ්වරන්, ආනන්දී ශශිධරන්, මේ වගේ පිරිස. දැන් මේවර මේගොල්ලෝ ටිකක් නිහඬයි වගේ තමයි, ඒ වගේ ස්වරූපයක් තමයි අපිට දැනෙන්නේ. මොකද මේ පිරිසගේ යම් ක්‍රියාකාරීත්වයක් අපිට දකින්නට ලැබුණේ නැහැ. ඇයි මේගොල්ලෝ නිශ්ශබ්ද? මොකද්ද මේගොල්ලන්ගේ මේ වෙනකොට යම් ක්‍රියාදාමයක් ආරම්භ කළා තියෙනවද? නැත්නම් මේගොල්ලෝ ජිනීවා ගිහිල්ලා ඉන්නවද? මොකද්ද මේගොල්ලන් සම්බන්ධයෙන් වර්තාවන්නේ?
ඇත්තටම මේ පිළිබඳව තොරතුරු වාර්තා වෙන්නේ නැහැ. ඔවුන් මෙවර ඔවුන්ගේ විරෝධතා මතු කරපු බවක් පේන්නේ නැහැ. දෙමළ ජාතික සංධානය විදිහට සුමන්තිරන් මන්ත්‍රීවරයා ප්‍රකාශයක් කරලා තිබුණේ ඒත් එක්කම ඔබ දැක්කා නිදහස් දවසේ නිදහස කේන්ද්‍ර කරගෙන නැගෙනහිර ඉඳලා උතුරට පාගමනක් ගියා, විරෝධතා පාගමනක්. මේ ආකාරයෙන් ඔවුන්ගේ අවධානය දිනා ගන්න උත්සාහ කරනවා. හැරෙන්න මෙවර ඔවුන්ගේ ඍජු මැදිහත් වීමක් පේන්නේ නැහැ. ජිනීවා මානව හිමිකම් සැසිවාරයක් මෙවර ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන්නේ. ඒ ස්ථානවලට භෞතිකව ගිහිල්ලා රැස් වෙලා කරුණු කියන්න රැස්වීම් සහ සම්බන්ධිත අවස්ථා තියෙනවා. මේවැනි අවස්ථා මෙවර නැති නිසා වෙන්න ඕනේ ඔවුන් එතරම් අවධානයක් මෙවර යොමු කරලා තියෙන බවක් පේන්නේ නැහැ. නමුත් ශිවාජි ලිංගම් මන්ත්‍රීවරයා ඔය උතුරේ විශේෂයෙන් ඉන්දියාව කේන්ද්‍ර කරගනිමින් නැගෙන ප්‍රශ්නවලදී ඔහුගේ අදහස් දැක්වීම කරලා තිබුණා. ඒ හැරෙන්න මානව හිමිකම් සමුළුව සම්බන්ධයෙන් මෙවර ඊතරම් විරෝධී හඬක් නැගෙනවා දකින්න නැහැ.
ශ්‍රී ලංකාවේ මේ වෙනකොට විශාල වශයෙන් ආන්දෝලනයට සහ කතා බහට ලක් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ සිදුවුණු පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනය සඳහා පත්කරන ලද ජනාධිපති කොමිසම මගින් අවසාන වශයෙන් ජනාධිපතිවරයා වෙත බාර දුන්න වාර්තාව සම්බන්ධව මේ වාර්තාව ජනාධිපතිවරයා අතට ගියා ගියාමයි එතනින් පස්සේ ඒ සම්බන්ධව කිසිම ආරංචියක් නැහැ. හරිනම් මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට ඕනි කියලා ඇතැම් පාර්ශ්ව කියනවා. මේකේ පිටපතක් තමා විසින් ඉල්ලුවත් තාම ඒක ලැබුණේ නැහැ කියලා කාදිනල්තුමන් ප්‍රකාශ කරනවා. ඊට අමතරව අපි දැක්කා ඊයේ දවසේදී මේ සම්බන්ධව කටුවපිටිය ප්‍රදේශයේ උද්ඝෝෂණ පවා පැවැත්වෙනවා. මේක ටිකක් කතාබහට ලක්වමින් තියෙන ආන්දෝලනාත්මක කාරණාවක් බවට පත්වෙන්නේ මේ කොමිසමේ ජනාධිපති කොමිසමේ වාර්තාව තවදුරටත් අධ්‍යයනය කළා නිර්දේශ ඉදිරිපත් කරන්නට ජනාධිපතිවරයා විසින් තවදුරටත් පුද්ගලයන් කීප දෙනෙකුගෙන් සමන්විත අලුත් කමිටුවක් පත් කළා තියෙනවා. එතනින් පස්සේ තමයි මේ කතාව වඩාත් උණුසුම් වෙන්න පටන් ගත්තේ. මේක යටගහන්න දරනා උත්සාහයක්ද කියලාත් ඇතැම් පාර්ශ්ව කරුණු මතු කරනවා. අපි කැමති සමස්තව ගත්තාම විවිධ පාර්ශ්වවලින් නැගෙන චෝදනා කතාබහ සහ ඔවුන්ගේ යෝජනා තියෙනවනම් ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන දේවල් තියෙනවනම් ඒ සම්බන්ධවත් සම්පූර්ණ තොරතුරු අපෙන් දැනගන්න.
ඔව්, දැන් මේ ගිය සතියේ කැබිනට් රැස්වීමේදීත් මේ ගැන මේ වාර්තාව ගැන සාකච්ඡා කරයි කියලා පොඩි රාවයක් තිබුණා. නමුත් කැබිනට් රැස්වීමට මේ කොමිෂන් වාර්තාව ඉදිරිපත් කරේ නැහැ. ඒ ගැන විමල් විරෝෂ ඇමතිවරයාට ප්‍රශ්න කරලා තිබුණා. ඉදී කියලා තිබුණේ මේ වාර්තාව විශාල පිටු ගණනක් තියෙන වාර්තාවක්. ඒ හින්දා මේක පිටපත් සකස් කරන්න ටිකක් කල් යනවා. පිටපත් සකස් කරාට පස්සේ වෙනමම කැබිනට් රැස්වීමක් හැඳවලා පාස්කු ප්‍රහාරය පිළිබඳව වාර්තා සාකච්ඡා කරනවා කියලා ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට කියලා තිබුණා. බොහෝ දෙනෙකුගේ අවධානය පිළිබඳව යොමු වෙලා තිබුණු හින්දා මේ වාර්තාව අධ්‍යයනය කරන්න ජනාධිපතිතුමා විසින් කමිටුවක් පත් කරලා තියෙනවා. මේ කරුණු නිර්දේශ ගැඹුරින් අධ්‍යයනය කරලා ඒ පිළිබඳව ක්‍රියා කරන්න ඕනේ කොහොමද කියලා වාර්තා කරන්න තමයි ජනාධිපතිවරයා මේ අමාත්‍ය මණ්ඩල කමිටුව පත් කරලා තියෙන්නේ. චවල් රාජපක්ෂ ඇමතිතුමා තමයි මේ කමිටුවේ සභාපතිවරයා. ජෝන්ස්ටන් ප්‍රනාන්දු, ඩේගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන කියන ඇමතිවරු අනෙක් සාමාජිකයන් වෙනවා. ඉතින් මේ අයගේ කටයුතු මෙහෙයවන්න කමිටුවේ ලේකම්දුරයටත් ජනාධිපති කාර්යාලය අධ්‍යක්ෂ ජනරාල් නීති සම්බන්ධයෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයා වන හරිගුප්තා රෝහණ දීර මහත්මයාත් පත් කරලා තියෙනවා. ඒ කියන්නේ මාර්තු 15ට කලින් මේ සම්බන්ධයෙන් කමිටු වාර්තාව ඉදිරිපත් කරන්න කියලා තමයි උපදෙස් දීලා තියෙන්නේ. ඒ අතරේ අර ඔබත් වගේ කටුව පිටේ ප්‍රදේශයේ උද්ඝෝෂණයක් පැවැත්වුණා. ඒදී උද්ඝෝෂකයන් සඳහන් කරේ නිහඬ විරෝධතාවක් විදිහට පැවැත්වුණේ. ඔවුන් කියන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු වෙලා නැහැ. ඔවුන්ට නිසි සාධාරණයක් ඉෂ්ට කරලා නැහැ. මේ සාධාරණ ඉෂ්ට කරන්න කියන ඉල්ලීම කරේ. මේ අවස්ථාවට කාදිනල් හිම්පාණන් ගියා. ජනතාව ඇහුවා කාදිනල් හිම්පාණන්ගෙන් ඔබ වහන්සේ මේ සම්බන්ධයෙන් ගන්න තීරණය ක්‍රියාමාර්ග මොනවද? ඒ සම්බන්ධයෙන් ජනතාවගෙන් ලැබෙන්න ඕන සහාය මොකද්ද? ඒ සහයෝගය ලබා දෙන්න සූදානම් කියලා. එතන තමයි කාදිනල් හිම්පාණන් නොසතුට පළ කළේ. කොමිෂන් සභා වාර්තාවක් ඉදිරිපත් කරාට පස්සේ ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන්න නීතිපතිවරයාට එහෙම බලයක් තියෙනවා කියලා අපි දැක්ක ඊයේ විපක්ෂයේ මන්ත්‍රීවරුත් සඳහන් කරනවා. ඉතින් කාදිනල් හිම්පාණන් කිව්වේ අලුතෙන් වාර්තා කරන්න, අලුතෙන් මේ සම්බන්ධයෙන් හොයා බලන්න කමිටුපත් කරන්න අවශ්‍ය නැහැ. වාර්තාවක් හම්බුනා නම් ඒ වාර්තාව දෙන්න ඕනේ. මේක දේශපාලන ක්‍රියාමාර්ගයක් අතට පත් වුණා කියලා කියන්නේ මේක යම් වෙනස් කිරීම කරන්නද කියන යම් සැකයක් තියෙන බව කාදිනල් හිම්පාණන් සඳහන් කළා. එහිදී ජනතාව විමසුවා මේක ඊළඟට ඔබ වහන්සේ ගන්න පියවර මොකද්ද කියලා. නැවත වතාවක් උන්වහන්සේ සඳහන් කළේ, කාදිනල් හිම්පාණන් සඳහන් කළේ, ජාත්‍යන්තර සංවිධානවලට මේක අරගෙන යනවා තමන්ගේ ජනතාව වෙනුවෙන් මේ ප්‍රශ්න විසඳුනේ නැත්තම් කියන කාරණේ කාදිනල් හිම්පාණන් කටුව පිටින් සඳහන් කළා. ඔවුන් ඒ ස්ථානයේ රැස් වෙලා ඔබ දන්නවා විශාල හානියක් සිද්ධ වුණා කටුව පිටියේ දේවස්ථානයට. ඒ ප්‍රදේශවල ජනතාවට සිය ගණනක් පිරිස තාමත් අංග විකලව ඉන්නේ. ඉතින් ඒ ජනතාවට තියෙන විරෝධය ඔවුන් සාමකාමී විරෝධතාවක් විදිහට ප්‍රකාශ කරා. කාදිනල් හිම්පාණන් මැදිහත් වෙලා එහිදී ඔවුන්ගේ ප්‍රශ්නෙට යම් විසඳුමක් ලබා දෙන්න තියෙන මැදිහත් භාවය පිළිබඳවත් සඳහන් කළා. ඒත් එක්කම මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ කඩු විශාල ප්‍රමාණයක් හොයාගත්තනේ, 5000කට වැඩි කඩු ප්‍රමාණයක්. මේවට අදාළ පරීක්ෂණ හරි විදිහට සිද්ධ කරේ නැහැ කියලා කාදිනල් හිම්පාණන් රීඩ් පෙච්චමක් ගොනු කරලා තිබුණා. වග උත්තරකරුවන් විදිහට නම් කරලා තිබුණේ පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා. ඉතින් මේ වග උත්තරකරුවන්ට නොතේසි නිකුත් කරන්න අභියාචන අධිකරණයක් නියෝග කරලා තිබුණා. ඒ අනුව මේ සම්බන්ධයෙන් කාරණා ඉදිරියට ක්‍රියාත්මක වෙන්න නියමිතයි කාදිනල් හිම්පාණන්ගේ මැදිහත් වීම මත. අවිපුහුණුව සම්බන්ධයෙන් සහරන්ගෙන් පුහුණුව ලබාගත්තු කාන්තාව 15 වෙනි පිළිබඳව විතර තොරතුරු වාර්තා වෙලා තිබුණා. මේ කණ්ඩායමෙනුත් අවසන් කාන්තාව විදිහට අවුරුදු 24ක තරුණියක් අත්අඩංගුවට අරගත්තා. භාවනැල්ල බුදු පිළිම වලට පහර දුන්නු සහ පස්සේ මේ මරාගෙන මැරෙන ප්‍රහාර වලට සම්බන්ධ වෙලා හිටියා සහ අර කඩකාමරයක් ඇතුලේ හැංගිලා ඉඳද්දී අත්අඩංගුවට ගත්තු ඉබ්‍රහීම් සහෝදරයන්ගේ සහෝදරියක් මොහොමඩ් ඉබ්‍රහීම් සහීඩ කියලා අවුරුදු 24ක කාන්තාවක් ඇයවත් අත්අඩංගුවට අරගෙන තිබුණා. මේ දේශන වලට සහරන් නසීම්ගේ දේශන වලට සහභාගී වුණා කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයක් සඳහන් කරන විදිහට සහරන්ලගේ ප්‍රධාන ප්‍රහාරයෙන් පස්සේ ඉතිරි කාන්තා කණ්ඩායමත් මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන්න ප්‍රතිඥා දීලා තිබුණා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ සම්බන්ධයෙන් වන කාරණාවලට තමයි මේ අත්අඩංගුවට ගැනීම සිද්ධ කරලා තියෙන්නේ. ඒ අතර මුස්ලිම් සංවිධාන කිහිපයක් තහනම් කරන්න සූදානම්ක් තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. සමස්ත ලංකා තව්හීද් ජමාත් සංවිධානයේ ඒත් එක්කම සලෆි කවුන්සිලයේ මේවා ගැන බුද්ධිආංශ ලබා දීලා තියෙන තොරතුරු වාර්තා පදනම් කරගෙන මේ තහනම් කිරීම සිද්ධ කිරීමේ සූදානම්ක් තියෙනවා කියලා වාර්තා වෙනවා. පාස්කු ප්‍රහාරයට අදාළ ක්‍රියාමාර්ග පසුගිය සතියේ වාර්තා වුණේ ඒ විදිහට දිරිපුක්ෂේ.
හොඳයි, දැන් මේ පාස්කු කමිටු වාර්තාව තවදුරටත් විමර්ශනය කරන්නට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තවත් කමිටුවක් පත් කළානේ. මේකටනේ විශේෂයෙන්ම කාදිනතුමන් මැල්කන් රංජිත් හිමිපාණන් අප්‍රසාදය පළ කළ තියෙන. එතුමන් අවස්ථා කීපයකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ හිටිය. මේ ඉන් කොටසක්
තමන්ට අවශ්‍යයි කියන දේ තෝරා ගැනීමේ ප්‍රතිපත්ති අපි පිළිගන්නේ කොහොමදවත්. අපි ඉල්ලන්නේ මේ වාර්තාව සම්පූර්ණයෙන්ම ඉලිදරව් කරන්න. වාර්තාවේ තියෙන සමහර දේවල් හංගන්න අවශ්‍ය නැහැ. ඒ හැම එකක්ම ඉලිදරව් කරන්න. එතකොට අපි තීරණය ගන්නම් මොකද්ද කරන්න ඕනේ කියලා. මේකේ යම් ආකාරයක රජය බය වෙලා කියලා මේක හංගනවා කියලා මේ අපිට යම් ආකාරයක හැඟීමක් එනවා. ඒ කමිටුව අපි පිළිගන්නේ නැහැ. මිනිස්සු 5 දෙනෙක්ගෙන් සැදුම්ලා කොමිෂන් සභාව දුන්න විනිශ්චය සහ දුන්න රෙකමදාරුව ඒක දුන්නේ ආණ්ඩුවට ඒ කරුණු ඉෂ්ට කරන්න විතරයි. ඒ නිසා ඕ ලෙවල් පාස් වෙච්ච නැති මිනිසුන්ට මේක තීරණය කරන්න දෙන්න පුළුවනේ.
හොඳයි, ඒ සම්බන්ධව රජයෙන් ප්‍රතිචාරයකට ලැබුණ අමාත්‍ය කෙහෙළිය රඹුක් වැල්ලහරහා
සාමාන්‍යයෙන් එවැනි දෙයක් ඇති වුණාම කැබිනට් අනුකමිටියක් හරහා ඒ විශ්ලේෂණයක් කරලා ඒකේ අවශ්‍ය කටයුතු ඉදිරියට ගෙන යාම තමයි සාමාන්‍ය සම්ප්‍රදාය වෙලා තියෙන්නේ. ඒ සම්ප්‍රදායේ යම් කිසි අඩුවක් තියෙනවා නම් යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට ඒක සාකච්ඡා කරන්න පුළුවන්. අපි බොහොම සාකච්ඡාවෙන් සම්මුතියෙන් කටයුතු කරන රජයක්. හැබැයි අපි පුළුල්ලු සංවාදයකට යනකොට කියන සංවාදයේදී සමහරක් විට අදහස් වෙනස් වෙන්න පුළුවන්. ඒ සංවාදයේ තුල උන්ගේ අදහස් ඉදිරිපත් වෙන්නට පුළුවන්. ඒ අදහස් වලට ගරු කරනකොට කියන අන්න අකුල ගත්තයි කියලා. මේක හරි විහිළු කතාවක්.
විමල් වීරවංශ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර වත්මන් ආණ්ඩු පක්ෂය ඇතුලේ ඇති වුණු ගැටුම්කාරී වාතාවරණය තවමත් අවසන් නැහැ. තවමත් ඒ සම්බන්ධව කතාබහ, අදහස්, මතවාද විවේචන ඉදිරිපත් වෙන අපි දකිනෝ. විමල් වීරවංශ උත්සාහ කළේ පක්ෂය ඇතුළෙන්ම විපක්ෂයක් තනාගෙන පක්ෂ 12ක පිරිසක් එකතු කරගෙන අලුත් කණ්ඩායමක් හදා ගැනීම කියන චෝදනාව ආණ්ඩු පක්ෂය ඇතුළින් මෙල්ල වෙනවා. ඒ අතරතුරේ විමල් පක්ෂය හැරදා යයිද කියන කාරණාවත් අපිට ඇහෙනවා. ඒ අතරතුරේදී විමල් වීරවංශ ඇතුළු පිරිස ජනාධිපතිවරයා හමු වුණා කියලා තොරතුරු වාර්තා වෙනවා. මේ සෑම කාරණාවක් පසුපසම අලුත් තොරතුරු තියෙනවා අපිට දැනගන්න. මොනවද මනෝජ්?
ඔව්, අර මේ විමල් ආණ්ඩුව හැරයිද කියන එකට විමල් වීරවංශ ඇමතිතුමා උත්තරයක් දුන්නා. මාධ්‍ය ප්‍රශ්න කරන වෙලාවේ ඌ කිව්වේ මම ආණ්ඩුව දාලා යන්නේ, හැබැයි ආණ්ඩුව මාව දාලා යයිද කියලා කියන්න මන් දන්නේ නැහැ කියලා ඔහු සඳහන් කරලා තිබුණා. දැන් දිගින් දිගටම විමල් වීරවංශ ඇමතිතුමා ඇතුළුව ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයන් හම්බ වෙලා අවස්ථා කිහිපයකදී සාකච්ඡා කරා. දීව් ගුණසේකර මන්ත්‍රීතුමාගේ පක්ෂ මූලස්ථානයේදී පහුගිය සතියේ හමුවක් තිබුණා. ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ ඇමතිතුමා, හෙළවරු පිවිතුරු හෙළවරු මේ නායක ගම්මන්පිල ඇමතිතුමා, කමියුනිටි පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, ඊටම ප්‍රධාන ලේකම් විදියට ඩී ගුණසේකර හිටපු ඇමතිවරයා, තිරන්නලස් මන්ත්‍රීවරයා, අකුරලි රතනහාමුදුරුව, අතාවුල්ල මන්ත්‍රීවරයා මේ කණ්ඩායම් මේ රැස්වීමට සහභාගී වුණා. ඒකදී ප්‍රධාන කාරණා කීපයක් ගැන අවධානය යොමු වෙලා තිබුණා. රටේ වර්තමාන දේශපාලන තත්ත්වය, ජීවන වියදම, ජිනීවා ප්‍රශ්නය, ඒත් එක්කම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, මෙවැනි කාරණා ගැන ඔවුන් සාකච්ඡා කරලා තිබුණා. රටේ දේශපාලන තත්ත්වය ගැන කතා කරද්දී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ආයමත් සක්‍රිය කිරීම ගැන ඔවුන් සාකච්ඡා කරලා තිනෝ. මහමැතිවරණයට කලින් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් මේ පක්ෂක තුල සන්ධානයක් පිටුවා ගත්තා. නමුත් මැතිවරණයෙන් පස්සේ ඒකතරම් ක්‍රියාකාරී වුණේ නැහැ කියන මතය මේ දේශපාලන පක්ෂ නායකයන් මතුවලා තියෙනවා. ඉතින් මේම තිබුණා නම් යම් සංවාදයක් ගොඩනගන්න ඉඩ කඩ තිබුණු බවත් ඔවුන් අදහස් දක්වලා තියෙනවා. ඉතින් මේ සන්ධානය නැවත සක්‍රිය කරන්න සතියකට හරි දෙකකට හරි වරක් මේ කණ්ඩායම් රැස් වෙලා සාකච්ඡා කරන්න ඕන කියන අදහසක් ඉදිරිපත් වෙලා තිබුණා. ඒත් එක්කම ජනාධිපතිතුමා පොදුජන සන්ධානයේ තනතුරක් බාර අරගෙන පක්ෂ දේශපාලන පක්ෂත් එක්ක එකතු වෙලා කටයුතු කරන්න ඕන කියලා අදහසක් පළ වෙලා තිබුණා. එහෙම වුණොත් ජනාධිපතිවරයයි ආණ්ඩුවේ පක්ෂනායකයන් අතර සමීප සම්බන්ධතාවක් ගොඩනගන්න පුළුවන් කියන අදහස ඔවුන් පක්ෂනායකයන් ඉදිරියේ ඉදිරිපත් කරලා තියෙනවා. කොමනක් ජනාධිපතිතුමාගෙන් පස්සේ කැඳවීමක් ලැබුණා. මේ පක්ෂනායකයින් ගිහිල්ලා විමල් වීරවංශ ඇමතිවරයාත් මාධ්‍යට අදහස් දැක්වුවා. ඔහු කිව්වේ සාර්ථක සාකච්ඡාවක් ජනාධිපතිතුමාත් එක්ක තිබුණා. තමන් ඉදිරිපත් කරපු බොහෝ දේවල් ජනාධිපතිතුමා පිළිගත්තා. ඒ වගේම ජනාධිපතිතුමාගේ පැත්තෙනුත් තියෙන අදහස් ඉදිරිපත් කළා. සති දෙකකට හරි තුනකට හරි වතාවක් මේ විදිහට පක්ෂ නායකයෝ රැස් වෙලා සාකච්ඡා කරන්න කටයුතු කරන්න එතුම කැමැත්ත පළ කරලා තිබුණා. ආණ්ඩුවක් විදිහට රටක් විදිහට ඉදිරි ගමනක් යන්න අවශ්‍ය කරන නායකත්ව මැදිහත් වීම එතුම දෙනවා කියලා කිව්වා කියලා විමලිවර ශමතිවරයා සඳහන් කළා. ඉතින් අලුයට ගිනි වගේ නැගෙමින් තිබුණු මේ විරෝධී අදහස් යම් ආකාරයෙන් ජනාධිපතිතුමා හමු වීමත් එක්ක සමනය වෙච්ච බවක් දක්ින්න තියෙනවා. ශ්‍රී ලංකා කියන්නේ පොදු ජන පෙරමුණේ කණ්ඩායම් දිගින් දිගටම නැත්තම් පසුගිය සති කිහිපෙ විමලිවරංශ ඇමතිවරයාගේ මැදිහත් වීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ විරෝධය විවේචනත් එක්ක ඉදිරිපත් කරමින් සිටියේ ඒ බව මේ සතියේ වෙනකොට ටිකක් සමනය වෙලා තියෙන බවක් පේන්න තියෙනවා.
පසුගිය සතියේදී කතා බහ කරපු කාරණාවක අලුත් තොරතුරු විමසා දැනගන්නට කැමතියි ඊළඟට ඔබෙන් මනෝජ්. අපි පසුගිය සතියේදී සාකච්ඡා කළානේ ලංකාවට උතුරු දෙසින් වන දූපත් තුනක බලශක්ති සම්බන්ධව වන කාරණාවක් උදෙසා ආයෝජනය කිරීම වෙනුවෙන් සංවර්ධනය කිරීමේ කාර්යය සඳහා චීනය මැදිහත් වෙනවා කියලා නයිනතිව් අනලතිව් සහ ඩෙල්ෆ්ට් කියන දූපත් තුන සම්බන්ධව. මේකට විශාල ඉන්දීය විරෝධයක් තියෙනවා කියලත් අපි සඳහන් කළා. මොකද ඇතැම් දූපත් ඉන්දියාවට ඉතාමත්ම ආසන්නව පිහිටා තිබෙන නිසා, විශේෂයෙන්ම රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ගත්තාම චීනයේ සිදුවන ක්‍රියාකාරීත්ව සම්බන්ධව ඉන්දියාව නොසතුට පළ කරලා තිබුණා. දැන් මේ සතිය වෙනකොට ඉන්දියාවේ සහ චීනයේ ප්‍රතිචාරය වෙන්නේ මොකක්ද?
ආසියාන සංවර්ධන බැංකුව තමයි මේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට සල්ලි දෙන්නේ. චීනයේ අනුග්‍රහයෙන් මේ කටයුත්ත සිද්ධ කරන්න කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හම්බ වුණා. අපි පසුගිය සතියේ මේ පිළිබඳව කතා කළා. මේ ගැන ආරංචි වෙනවත් එක්කම ඉන්දියාව විදුලි බල අමාත්‍යාංශයට දන්වලා තියෙනවා කියලා වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් ඉන්දියාවත් උනන්දුවක් දක්වනවා කියලා. මේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම තමන්ගේ වියදමෙන් නිමා කරලා දෙන්න ඉන්දියාව කැමතියි කියලා රජයට දැනුම් දීලා තියෙනවා කියලා දැනගන්න පිනවා. මේ දූපත් තුනේ විදුලි බල ව්‍යාපෘතියක් චීනයේ අනුග්‍රහයෙන් සිද්ධ වෙනවා නම් ඒකට ඉන්දියාව දැඩි ලෙස විරුද්ධ වෙනවා කියලා ඉන්දියාව සනාහන් කරලා තියෙනවා. විශේෂයෙන් මේ තිල් ටැංකි සම්බන්ධයෙන් ප්‍රශ්නය, පොළඹ වරාය නැගෙනහිර පරිද්දේ සම්බන්ධයෙන් ප්‍රශ්නය, මේවත් එක්ක යම් ඉන්දු ලංකා සම්බන්ධතා උණුසුම් මුහුණුවරකට පත්වලා තියෙන වෙලාවේ අලුත් උණුසුම් තත්ත්වයක් තමයි මේ හරහා ඇති කරලා තියෙන්නේ. ඒ අනුව ඉන්දියාව චීනයේ මෙතනට එනවාට ඔවුන්ගේ නොකමැත්ත සහ මේ ව්‍යාපෘතිය ඉන්දියාවේ වියදමින් කරන්න පුළුවන් කියන අදහස මේ වනට ඉදිරිපත් කරලා තියෙනවා.
ඉන්දියාවේ තවත් අතපෙවීමක් සම්බන්ධව විශාල වශයෙන් කතා බහ වුණා පසුගිය සතියේදී. ඉන්දියාවේ වත්මන් ආණ්ඩු පක්ෂයේ භාරතීය ජනතා පක්ෂයේ BJP එකේ ශාඛාවක් ලංකාවේ පිහිටවන්නට ඇති කරන්නට සූදානම්, ඉදිරි මැතිවරණවලදී BJP එක ඉදිරිපත්වන්නට සූදානම් කියලා යම් ආරංචියක් පැතිර ගියා. විශේෂයෙන්ම ඉන්දියාවේ එක්තරා ප්‍රධාන අමාත්‍යවරයෙකු සඳහන් කරපු ප්‍රකාශයක් කරා මේක ලංකාවේ දැඩි ලෙසින් කතාබහට ලක් වුණා. හැබැයි අවසාන වශයෙන් අපි දැක්කා ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ වත්මන් සභාපතිවරයා නිමල් පුංචිහේවා මේ සම්බන්ධව නීත්‍යානුකූල තත්ත්වයත් විග්‍රහ කරනවා. අපි කැමති සමස්තව ඉන්දියාවේ ප්‍රතිචාරය සහ ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය මේ සම්බන්ධයෙන් කොයි විදිහෙන්ද තිබුණ කියලා දැනගන්න.
ඔව්, දැන් මේ ඉන්දිය රජේ පැත්තෙන් ආපු මේ අලුත් අදහසට ශ්‍රී ලංකා ආණ්ඩුව නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කරේ නැහැ. ඇමතිවරුන් මන්ත්‍රීවරුන් තමන්ගේ අදහස් පළ කළා, එහෙම කරන්න බෑ කියන අදහස් තමයි ඔවුන් කිව්වේ. කොමලන් මැතිවරණ කොමිෂන් සභාව නීතිමය තත්වය පැහැදිලි කරලා දීලා තියෙනවා. ලංකාවේ මැතිවරණ පළපත අනුව විදේශිකයන්ට රට ඇතුළේ දේශපාලනය කරන්න බෑ. වෙනත් රටක දේශපාලන පක්ෂයට ලංකාවේ ලියාපදිංචි හම්බ වෙන්නෙත් නැහැ. භාරතීය ජනතා පක්ෂයේ ලේකම්බරය ඉන්දිය ජාතිකයේ අනෙක් නිලධාරීනුත් ඉන්දිය ජාතිකයෝ. ඒ හින්දා ඒ නිලධාරීන්ගේ නායකත්වය තියෙන පක්ෂයකට අපේ රටේ දේශපාලනය කරන්න නීතිමය ඉඩක් නැහැ කියලා මැතිවරණ කොමිෂන් සභාව කිව්වා. දේශපාලන පක්ෂයක් ලියාපදිංචි වෙනකොට, වෙන කටයුතු සිද්ධ කරනකොට, මැතිවරණ කොමිෂන් සභාවත් එක්ක කටයුතු කරනකොට එහි බලධාරියා වෙන්නේ පක්ෂයේ ලේකම්බරයා. භාරතීය ජනතා පක්ෂයේ ලේකම්වරයාට ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාවත් එක්ක ගනුදෙනු කරන්න බෑ. ඒ වගේම මොකක් හරි දේශපාලන පක්ෂයක් අඩුතරමේ වසර 4-5ක්වත් දේශපාලන කටයුතු වල නිරත වෙන්න අවශ්‍යයි. එහෙම නිරත වෙන පක්ෂයකට විතරයි අලුතින් ලියාපදිංචි හම්බ වෙන්නේ. අලුත් පක්ෂ පිහිටු වෙලා අවුරුදු කීපයක් යනකම් මැතිවරණ වලට තරඟ කරන්නත් අවසර හිමි වෙන්නේ නැහැ කියලා මැතිවරණ කොමිෂම නීතිමය තත්ත්වය පැහැදිලි කරලා දුන්නා. මේ පිළිබඳවත් අදහසක් ආව. මේක මේ ඊයේ පෙරේද කරපු ප්‍රකාශයක් නෙමෙයි, 2018 අවුරුද්දේ මේ සම්බන්ධයෙන් හොයලා බලද්දී වාර්තා වෙනවා. මේ ප්‍රකාශය ඊයේ පෙරේද කරපු ප්‍රකාශයක් නෙමෙයි, භාරතීය ජනතා පක්ෂයේ සභාපතිවරයා අමිත් ෂා 2018 අවුරුද්දේ කරපු ප්‍රකාශයක් තමයි. ඒක පහුගිය දවසක යම් සතුටු සාමිච්චයේ යෙදෙන අවස්ථාවක ආයි මතුණු ප්‍රවෘත්තියක්. මේක තමයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරලා තිබුණේ. ඒහිඳා මේක මේ අලුත් කතාවක් නෙමෙයි කියන අදහසක් ආයමත් සාකච්ඡා වෙමින් තියෙනවා.
ඉන්දියාව සම්බන්ධව තවත් කාරණාවක් පිළිබඳව අවධානය යොමු කරන්නට වටිනවා කිටියෙන් හෝ බලශක්ති අමාත්‍යවරයා උදේ ගම්මන්පිල මහතා එක්තරා අවස්ථාවකදී සඳහන් කිරීමක් කළා. ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස්වරයා සමගින් සාකච්ඡා කළා කියලා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි නැවත ශ්‍රී ලංකා රාජ්‍යයට ලබා ගැනීම සම්බන්ධව සාකච්ඡා යහපත් ලෙසින් අවසන් වුණා. නැවත ශ්‍රී ලංකාවට මේව ලැබෙනවා කියලා කිව්වට දවස් දෙකක්වත් යන්න හම්බුනේ අමාත්‍යවරයාට. ඒක වෙනස් කරන්න සිද්ධ වුණා නැවතත් ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියමින්. දැන් ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් එකට එකතු වෙලා මේ සම්බන්ධව ක්‍රියා කරන්න යනවා, සංවර්ධනය කරන්නට යනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ අතරතුරේදී අපිට තොරතුරු වාර්තා වෙනවා වෘත්තීය සංගම් දැඩි ලෙසින් විරෝධතාව දක්වනවා කියලා. මේක 2038 දී ලංකාවට ලැබෙන්න තියෙන දෙයක්. එහෙම තියෙද්දී ඉන්දියාවත් එක්ක තවදුරටත් හවුල් ගනුදෙනුවලට යන්නේ කියලා. වෘත්තීය සමිති සංගම්වල අලුත් මත, ඒ වගේම රජයේ පාර්ශවයෙන් මේ සම්බන්ධයෙන් මොනවද කියන්නේ කියලා දැනගන්න කැමතියි ඔබෙන්.
උදේ ගම්මන්පිල බලශක්ති අමාත්‍යවරයා අග්‍රාමාත්‍යතුමත් ඉන්න රැස්වීමකදී තමයි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළේ. ඉන්දිය රජය මේ ත්‍රිකුණාමල තෙල් ටැංකි නැවත ශ්‍රී ලංකාවට ලබා දෙන අවසන් සාකච්ඡාවක් ඉවර වුණා කියලා තමයි එතුමා කිව්වේ. ඒ හින්දා ඉන්දියාවේ මහ කොමසාරිස්වරයා ගෝපාල් බග්ලි මහත්මයා ඉතාම නම්‍යශීලී ස්ථාවරයක් අනුගමනය කළා කියලා කිව්වා. කොහොමනත් මේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගැන ලංකාවේ ඇති වෙලා තිබෙන තත්ත්වය, එහෙම නැත්නම් මේ ගනුදෙනුව අහෝසි වන බවට පළ වෙලා තියෙන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරනවා කියලා ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරලා තිබුණා. කොමුණත් ද්විපාර්ශ්වික අවබෝධයක් හා ඒ අවබෝධයට අනුකූලව කටයුතු කිරීමේ, එහෙම නැත්නම් මේ තෙල් ටැංකි ඒකාබද්ධව සංවර්ධනය කිරීම හා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පිළිගන්න පුළුවන් ක්‍රමවේදයක් දෙරටේ රජයන් සාකච්ඡා කරමින් ඉන්නවා. ඒ සම්බන්ධයෙන් යම් සාකච්ඡාවක් තිබිලා තියෙනවා කියන එකත් ඔහු කියලා තියෙනවා. එහෙම නැතුව තෙල් ටැංකි ලංකාවට දෙන්න යනවා කියන අදහස යනුව ප්‍රතික්ෂේප වුණා. ඒ අනුව ඒ තත්ත්වය පසුව නිවැරදි කරන්න සිද්ධ වුණා. වෘත්තීය සමිතිත් ඒ පිළිබඳව අවධානය යොමු කරනවා. වෘත්තීය සමිති කියලා තියෙන්නේ මේ තෙල් ටැංකි සම්බන්ධයෙන් අලුත් ගිවිසුම් වලට යන්න, ගිවිසුම් ඇති කරගන්න හැකියාවක් නැහැ කියලා වෘත්තීය සමිතිත් ප්‍රකාශ කරලා තියෙනවා. උන් මේ සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක ඉන්න බවත් සඳහන් වෙලා තියෙනවා.
ඔව්, ජාතික සේවක සංගමේ උපසංවිධායක ආනන්ද පාලිත මහතා ඒ සම්බන්ධව අදහස් දැක්වීමක් කරලා තිබුණා.
පසුගිය එක්සත් ජාතික පෙරමුණ බදු දීපු බදු ගිවිසුම හරියට ගියා නම් 2038 දී තෙල් සංස්ථාට යලි අහිති වෙන්න තියෙන තෙල් ටැංකි ටික තමයි ඉන්දියාවට දෙන්න යන්නේ. එහෙනම් එයාලට කවුද බලයක් දුන්නේ මේ අවුරුදු පහ තුල ඉන්දියාවට සදාකාලික අයිතියක් වෙන්න මේ මර්මස්ථානේ බාර දෙන්නේ? ශ්‍රීකුණාමල චීන මරා තෙල් ටැංකි එක අපි බේරාගත යුත්තේ. ඒක ලෝකයේ තියෙන ස්වභාවිකම වරායක භූමියේ තියෙන ආරක්ෂාකාරීම භූමිය. ලංකාවේ තියෙන ආසියාවේ තියෙන ගැඹුරුම තැන මේකට තමයි මේ පොරකන්නේ.
අවසාන වශයෙන් කෙටියෙන් දැනගන්නට කැමති COVID-19 හා සම්බන්ධ ශ්‍රී ලංකාවේ අලුත්ම තත්ත්වය පිළිබඳව මනෝජ්.
ඔව්, යම් ආකාරයකින් වාර්තාවල රෝගීන් ප්‍රමාණයේ අඩුවක් දකින්න තියෙන එක ලොකු අඩුවක් නෙමෙයි, යම් පාලනයක් තියෙන බව පේන්න තියෙනවා. ඊයේ දවසෙත් මරණ 10ක් වාර්තා වුණා. ඒ අනුව පෙර වාර්තාවල තිබුණු 435ක මරණ සංඛ්‍යාව 445ක් දක්වා වැඩි වෙලා තිබෙනවා. එන්නත් කරට වැඩ පිළිවෙල ලංකාවේ ක්‍රියාත්මකයි. එන්නත් 105ක් ලැබුණා. ඒකින්ද එන්නත් 103ක් විතර ලබා දීලා ඉවරයි කියලා වාර්තා වෙනවා. ඒත් එක්කම ඉදිරියේ සීරම් ආයතනය දැනුම් කරපු මිලියන 1.5ක් වන එන්නත් 105 බැගින් අවස්ථා තුනකදී අප්‍රේල් සිංහල අලුත් අවුරුද්දට කලින් ලැබේවි කියලා විශ්වාසයක් සෞඛ්‍ය සේවා දෙක්ෂරල් වල සනාත් කළා. ඒත් එක්කම කොවැක්ස් වැඩ පිළිවෙල යටතේ යම් එන්නත් ප්‍රමාණයක් ලැබෙන්න තියෙනවා. ඒක බොහෝ විට එන්නත් 103ක් විතර වෙයි කියලා සඳහන් වුණා. ඒකත් අවුරුද්දට කලින් ලැබෙයි කියලා විශ්වාසයක් තියෙනවා. ඒකට දැනට ලංකාවේ එන්නත් කරන 105ක් එක්ක මිලියන 2.3ක් විතර අවුරුද්දට කලින් ලැබෙයි කියලා විශ්වාසයක් තියෙනවා. දැනටත් එන්නත් 103ක් විතර ලබා දීලා ඉවරයි. එන්නත් කරන වැඩ පිළිවෙල මේ වන විටත් බොහොම සාර්ථකව ක්‍රියාත්මක වෙනව රට ඇතුලේ.
සූතිවන්ත වෙනවා මනෝජ්, ශ්‍රී ලංකාවේ තතුවිත්ති විග්‍රහයට මෙවරත් සම්බන්ධ වීම පිළිබඳව. අපි නැවතත් හමු වෙමු ලබන සතියේ සඳතා. ආයිබෝවන්.
ආයිබෝවන් දිලුක්ස්. බොහොම සතුටුයි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.